ඔබ SBS සිංහල ගුවන් විදිලිය සමකෙන්
ජාත්‍යන්තර යෝගා දිනය ජුනි 21 වෙනිදාට එනම් හෙට දිනයට යෙදී තිබෙනවා. Yoga for Humanity, මනුෂ්‍යත්වය සඳහා යෝගා. එයයි මෙවර තේමාව වී තිබෙන්නේ. එයට හේතුපාදක වී තිබෙන්නේ වසංගත කාලයේදී ලොව පුරාම මිනිසුන්ට තමන්ගේ නිරෝගී බව පවත්වාගෙන යන්නත්, ඒ වගේම සමාජ සම්බන්ධතා පවත්වාගෙන යන්නත් යෝගා ඉතාම උපකාර වී තිබීම. ඉතින් අද දවසේදී SBS සිංහල ගුවන් විදුලියෙන් අප කල්පනා කළා යෝගා වල සෞඛ්‍ය ප්‍රතිලාභ ගැන වැදගත් සාකච්ඡාවක් ඔබ වෙත ගෙනෙන්නට. ඒ සඳහා අද දවසේ අප සමග සම්බන්ධ වී සිටිනවා යෝගා ඕස්ට්‍රේලියාවේ ලියාපදිංචි යෝගා ගුරුවරයෙක් මෙන්ම උපදේශකවරයෙකු වන සාමන්ත තැන්නගේ මහතා. අයිබෝන් සාමන්ත ඔබට.
අයිබෝන් අතිනි.
ඔව් සාමන්ත, මම කැමති මුලින්ම ඔබෙන් දැනගන්න යෝගා වලින් අපේ ශරීර සෞඛ්‍යට ඇති හිතකර ප්‍රතිලාභ මොනවද?
දැන් යෝග කියන්නේ ජීවන ක්‍රමයක්. අපි කියන්නේ වේ ඔෆ් ලයිෆ් කියලා. ඒත් මුලින්ම කියන්න ඕන දෙයක් තියෙනවා. ඒ තමයි අපේ ශරීර සෞඛ්‍ය යහපත් වීම යෝග කිරීමෙන් ලැබෙන එක අතුරු ප්‍රතිඵලයක් විතරයි. යෝග කියන්නේ ඊට වඩා ගොඩාක් ගැඹුරු විෂයක්. කොහොම වුණත් අද දවසේ හොඳට හරි නරකට හරි මිනිස්සු යෝග පන්තියකට එන්නේ විශේෂයෙන්ම ශරීර සෞඛ්‍ය මුල් කරගෙන. ඒ නිසා වැඩිපුරම මේ ප්‍රශ්නේදී අපට අවධානය යොමු කරන්න වෙන්නේ යෝගාසන ගැන. දැන් අපේ ශරීරය ගත්තොත් පද්ධති සමූහයක එකතුවක්. ඒ වගේම තවත් විදිහකට ගත්තොත් ශරීරය කියන්නේ ඉන්ද්‍රියන් සමූහයක්. දැන් අපි යහපත් ශරීර සෞඛ්‍යයක් කියලා කියන්නේ එක්කෝ නිසි ආකාරයෙන් ශරීරයේ පද්ධති ක්‍රියාත්මක වීමට. එහෙම නැත්නම් ඉන්ද්‍රියන් නියමාකාරයෙන් ක්‍රියාත්මක වෙනකොට තමයි අපි යහපත් ශරීර සෞඛ්‍යයක් තියෙනවා කියලා කියන්නේ. දැන් අපි ජිම් එකකට යන්නේ මූලික වශයෙන් ශරීරයේ බර අඩු කරගන්න. එහෙම නැත්නම් හැඩය පවත්වා ගන්න. මාංශ පේශි ශක්තිමත් කරගන්න. ඒ වගේම කැලරි දහනය කර ගැනීම වගේ අදහසකින්. ඒරෙන්න ජිම් එකක අපිට අක්මාවට, මොළයට, ඇස්වලට, ශ්වසන පද්ධතියට වගේ විශේෂයෙන්ම සම්බන්ධ වෙච්ච විශේෂයෙන්ම නිර්මාණය කරපු උපකරණයක් හොයාගන්න හරිම අමාරුයි. ඒත් යෝගාසනයක් ගත්තහම මේ සියලු පද්ධති හෝ ඉන්ද්‍රියන් ඉලක්ක කරගෙන කරන්න පුළුවන් අභ්‍යාස තියෙනවා. අපි ගමු කැලරි දහනය කිරීම කියලා. අපි සාමාන්‍යයෙන් එක්සර්සයිස් කරන්නේ කැලරි දහනය කරන්නනේ. නමුත් සමහර යෝග ප්‍රාණයාම තියෙනවා. ඒ ප්‍රාණයාම කිරීමෙන් මේ ශාරීරික අභ්‍යාසයක් කරනවට වඩා වැඩි කැලරි ප්‍රමාණයක් දහනය කරගන්න පුළුවන්. දැන් අපිට තියෙන ප්‍රශ්නයක් තමයි වයසට යාමත් එක්ක ශ්වසන ආබාධ, පෙනහළු වල ධාරිතාවයේ අඩුවීම, ওই වගේ ප්‍රශ්න. සාමාන්‍යයෙන් අපි කියනවා මේ අපේ පෙනහළු වලින් අපි පාවිච්චි කරන්නේ අඩු ප්‍රතිශතයක් කියලා. නමුත් අපි යෝගාසනයක ඉන්නකොට හුස්ම ගද්දී උපක්‍රමශීලීව අපි හුස්ම ගන්නේ. අපි කියනවා යෝගික් බ්‍රීතින් කියලා. ඒ ආකාරයෙන් හුස්ම ගන්නකොට අපි යෝගාසනයේ ඉන්න ගමන්ම අපේ පෙනහළු ධාරිතාවයේ උපරිම ප්‍රමාණයටම ළඟා කරගන්නවා. අර මම මුලින් කිව්වා වගේ සාමාන්‍යයෙන් අපි ජිම් එකක එක්සර්සයිසස් කරනකොට අපි මුලින් අපි බොහෝ විට අපි කරන්නේ අපේ බාහිර මසල්ස්, එහෙම නැත්නම් මාංශ පේශි ගැන තමයි වැඩි සැලකිල්ලක් දක්වන්නේ. ඒත් යෝගවලදී අපි අභ්‍යන්තර ඉන්ද්‍රියන්, උදාහරණයකට අපේ ආහාර ජීර්ණ පද්ධතිය ගැන පවා අපි හුස්ම වලින් කරන්න පුළුවන් ගොඩාක් දේවල් තියෙනවා. අනිත් එක අපේ ශරීරය කියන්නේ ශරීරයේ නිරෝගිකම රඳා පවතින නම් ශරීරයේ නම්‍යශීලීතාවය, දරා ගැනීමේ ශක්තිය, ඊට අමතරව මේ සමබරතාවය වගේ දේවල් ගැන හිතන්නත් ඕනේ. ඉතින් යෝගාසන මේ හැමදේම ඉලක්ක කරගෙන කරන්න පුළුවන් අභ්‍යාසයක්. තවත් දෙයක් තමයි දැන් අපේ ශරීරය හැදිලා තියෙන්නේ විවිධ සෛල වලින්. මේ හැම සෛලයක්ම හැම මොහොතකම අලුත් වැඩියා කරන්න ඕනේ. හැම මොහොතකම අපේ ශරීරයේ සෛල විනාශ වෙනවා. ඒ වගේම හැම මොහොතකම අපේ ශරීරයට අලුතින් සෛල එකතු වෙනවා. ඒ කියන්නේ එක පැත්තකින් කැඩෙනවා. අපි ඒකට කියන්නේ කැටබොලිසම් කියලා. අනිත් පැත්තෙන් හැදෙනවා. ඒකට අපි කියන්නේ ඇනබොලිසම් කියලා. දැන් තරුණ අවධියට යනකම්ම අපේ ශරීරයේ අලුතින් හැදෙන වේගය කැඩෙන වේගයට වඩා වැඩි. අපි වයසට යනවා කියලා කියන්නේ හැදෙන වේගයට වඩා කැඩෙන වේගය වැඩි වුණාම. අපි හිතමු අපි මේ අපේ ශරීරයේ මාංශ පේශි උපයෝගී කරගෙන ජිම් එකක ට්‍රෙඩ්මිල් එකක යනවා කියලා. දැන් එහෙම යනකොට අපි ජර්ක් කරනවා. ඒ කියන්නේ අපේ ශරීරයේ ගස්ස රෙපිටිෂන්ස් කරනවා. දැන් මැදි වයසේ පහු කරපු කෙනෙක් ඉතා වේගෙන් ට්‍රෙඩ්මිල් එකක ගියොත් එයා කැලරි දහනය කරගන්නවා, මාංශ පේශීත් ශක්තිමත් කරගන්නවා. නමුත් එයාගේ දණහිස්වලට විලුඹට ලොකු පීඩනයක් එල්ල කරගන්නවා. කාලයක් ගත වුණාම තමයි ඒ වගේ අතුරු ආබාධ දැනෙන්න පටන් ගන්න. නමුත් යෝග කියන්නේ අහිංසක ව්‍යායාම ක්‍රමයක්. ඒකෙදී අපි එක ශරීරයේ එක කොටසකට යහපතක් වෙන ගමන් අනිත් කොටස් නොසලකා හරින්නේ නැහැ. මේ වගේ යෝග අභ්‍යාස කරනකොට අපේ ශරීරයේ සෛල කැඩෙන වේගය අඩු වෙනවා, හැදෙන වේගය වැඩි වෙනවා. ওই වගේ කරුණු බොහොමයක ප්‍රතිඵලයක් හැටියට තමයි සමස්තයක් හැටියට අපිට සාපේක්ෂව ශරීර සෞඛ්‍ය යෝග කරපුවාම වැඩි වෙනවා කියලා කියන්න පුළුවන් වෙන්නේ.
ඔව් සාමන්ත, ඔබ පැහැදිලි කිරීමක් කරා මේ යෝගවලින් අපේ ශරීර සෞඛ්‍යට ලැබෙන ප්‍රතිලාභ සම්බන්ධයෙන්. මම ඊළඟට ඔබෙන් දැනගන්න කැමති යෝග මගින් අපේ මානසික සෞඛ්‍යට ඇතිවන ප්‍රතිලාභ මොනවද කියලා.
ඒක හොඳ ප්‍රශ්නයක් අතිනි. දැන් මුලින්ම බලන්න ඇයි අපේ මානසික සෞඛ්‍ය පිරිහෙන්නේ. එක්කෝ අපි බලාපොරොත්තු වෙන දේවල් අපට ලැබෙන්නේ නැති වුණාම, ඒ වගේම අපි අකමැති දේ සිදු වෙනකොට. ඒ කියන්නේ ඒ ප්‍රශ්නේ ගැඹුරටම ගියොත් අපිට මානසික ගැටලුවක් කියලා හමු වෙන්නේ කිසියම් දෙයකට තියෙන ඇලීමක්. එහෙම නැත්නම් ගැටීමක්. දැන් ඔය ගැටලුවට නියම උත්තරේ දෙන්න වෙන්නේ යෝග දර්ශනේ. මොකද මානසික සෞඛ්‍ය කියන්නේ හිතත් එක්ක සම්බන්ධ දෙයක් නිසා. භගවත් ගීතාවේ යෝග ක්‍රම හතරක් ගැන කියවෙනවා. එක්තරා අවස්ථාවක භගවත් ගීතාවේදී ක්‍රිෂ්ණ අර්ජුනට අපූර්ව උත්තරයක් දෙනවා. ඒ තමයි මනස සංසුන් කරගන්න නම් අපි වීරියත් අතහැරීමත් එකවර පුරුදු කරන්න ඕනේ. හිතේ ශාන්තියක් තියෙනවා නම් එතන මානසික ගැටලුවක් තියේවිද? දැන් හිතින් මවාගන්න යෝගාසනයක ඉන්න කෙනෙක් ගැන අපිට පේන්නේ අසීරු ඉරියව්වක් පවත්වගෙන යන ලස්සන රූපයක්. ඒ බාහිරට පේන විදිය, ලෝකයා දකින විදිය. දැන් මෙතන යෝගියාගේ චිත්තාභ්‍යන්තරයේ විපර්යාසයකුත් වෙනවා. ඒක බාහිරට පේන්නේ නැහැ. දැන් අපි අර හිතින් මවාගත්ත යෝගියා නිරන්තර අභ්‍යාසයක යෙදෙනවා. ඒ අතරම එයාගේ මනසින් වෛරාග්‍ය, එහෙම නැත්නම් අතහැරීමත් පුහුණු වෙනවා. එයා මොනවද අතහැරින්නේ? ඇලීමත් ගැටීමත්. ඒ කියන්නේ එයා අසීරු ඉරියව්වක් පවත්වාගෙන යන්න උත්සාහ කරනවා. ඒත් ඒ ලෝකෙට පේන දේ පේන්න නොවේ. එයා මේ මොහොත තුල ජීවත් වෙනවා. ඒ ගමම්ම අතහැරීමත් පුහුණු වෙනවා. හරියට තරහාදියක පැති දෙකම සමතලිත වුණා වගේ. අර මම මුලින් කිව්වා වගේ ගොඩක් අය යෝග කරන්න ශාලාවකට එන්නේ ඇඟ හදාගන්න. ඒත් දීර්ඝ කාලයක් නොකඩවා පුහුණු වුණත් එයා ශාලාවෙන් පිට වෙලා යන්නේ හිත හදාගෙන. සතුටකින් ඉන්න දෙයක් තමයි යෝගාසනයක් කියලා කියන්නේ. නැතුව අපි මහන්සියෙන් අමාරුවෙන් ඉන්න දෙයක් නෙමෙයි. ඉතින් ඒ තැනට යනකොට කෙනෙකුගේ මනස සංසුන් වෙලා තියෙන්න ඕනේ. ඉතින් ක්‍රමානුකූල යෝගාභ්‍යාසය පුරුදු වුණාම සිතේ ශාන්තිය, මානසික ඒකාග්‍රතාවය, ඒ වගේම අවධානය දියුණු කරගන්න පුළුවන්. දැන් අපේ හිත යම් මේ වෙලාවේ තියෙන තැන අපේ ගත නැහැ. ඒ වගේම අපේ ගත තියෙන තැන අපේ හිතත් නැහැ. මේ දෙක හැම වෙලේම තැන් දෙකක තියෙන්නේ. ඒක තේරුම් ගන්න පුළුවන් අපි අපේ හිත ගැනම පොඩ්ඩක් කල්පනා කරලා බැලුවොත්. හිතයි කයයි එකතු කිරීමට භාවිතා කරන උපක්‍රමයක් තමයි යෝග. හිත කය එකතු කිරීමට අපි හුස්ම පාවිච්චි කරනවා. ඒ වගේම දැන් අපි යෝග ආසනයක් ගත්තොත් එහෙම යෝගාසනයක ඉන්න කෙනෙක් ඉතා සෙමින් එයා පාලනයකින් යුතුව තමයි හුස්ම ගන්නෙ. එයා හුස්ම පාවිච්චි කරනවා ශරීරය සහ මනස ඒ මොහොත තුළ රඳවා ගැනීම කිරීමට.
මම මීළඟට දැනගන්න කැමති මේ ශාරීරික මානසික සෞඛ්‍ය ප්‍රතිලාභ වලට අමතරව යෝගවලින් වෙනත් ප්‍රතිලාභ තිබෙනවද?
අනිවාර්යයෙන්ම බොහොමයක් තියෙනවා. මම මුලින් කිව්වා යෝගාසන කියන්නේ යෝග දර්ශනයේ එක කොටසක් විතරයි කියලා. ඒ කියන්නේ පතාංජලිගේ අෂ්ටාංග යෝගයේ අංග 8ක් තියෙනවා. හරියට ආර්ය අෂ්ටාංගික මාර්ගය වගේ. ඉතින් ආසන කියන්නේ එකක් විතරයි. අද යෝග කියලා ගොඩක් අය හිතාගෙන ඉන්නේ යෝගාසන ගැන විතරයි. ආසන වගේම ඉතුරු කොටසත් යෝග පුහුණුවටම අදාළයි. දැන් අපි මේ සමාජයේ ජීවත් වෙන්නේ තනියම නොවේ. එතකොට අපි අපේ පවුල, සමාජයේ ජීවත් වෙන රට ගැන හිතන්න ඕනේ. අපේ පවුලේ අය එක්ක වගේම බාහිර සමාජයත් එක්ක කරන ගනුදෙනු, එයත් එක්ක අපේ තියෙන සම්බන්ධතා හොඳ ජීවිතයක් ගත කරන්න කෙලින්ම සම්බන්ධයි. අෂ්ටාංග යෝගයේ පළවෙනි අංගය තමයි යාම. මෙන මේ යාම කියන අංගය අපට යහපත් සමාජීය සම්බන්ධතාවයන් ගොඩනගා ගන්න කෙලින්ම උපකාරී වෙනවා. යාම කියන්නේ අපෙන් අපි ජීවත් වන සමාජයේ යහපැවැත්ම වෙනුවෙන් සිදුවිය යුතු දේ. හරියට පන්සිල් වගේ. ඒ කරුණු පහ තමයි අහිංසා. අපි කිසිම කෙනෙකුට කායිකව, මානසිකව හෝ වාචිකව හිංසා නොකළ යුතුයි. සත්‍ය, සත්‍යවාදී විය යුතුයි. අස්තේය, කාට හරි අයිති දෙයක් පැහැරගන්න හොඳ නැහැ. බ්‍රහ්මචාර්ය, සදාචාර සම්පන්න ජීවිතයක් ගත කරන්න ඕනේ. අපරිග්‍රහ, හැමදේම අපිම විතරක් අයිති කරගන්න හිතන්නත් හොඳ නැහැ. ඊළඟට අපෙන් සමාජයට විතරක් සේවයක් වෙලා මදි. අපි වෙනුනොත් කළ යුතු දේවල් තියෙනවා. ඒ ගැන කියන්නේ අෂ්ටාංග යෝගයේ දෙවෙනි අංගයේ. ඒ තමයි නියාම. යාම වගේම නියාම ධර්මත් පහක් තියෙනවා. ඒ තමයි සෞච. අපි අපේ බාහිර සහ අභ්‍යන්තර පවිත්‍රතාවය ගැන සැලකිලිමත් වෙන්න ඕනේ. සන්තෝෂය. අපි කරන හැමදේම හිතේ සතුටින් කරන්න ඕනේ. තපස්. යම්කිසි ශීලයක් රකින කෙනෙක් වෙන්නත් ඕන. ස්වාධ්‍යය. හැමදේම තනිවම අපි අභ්‍යාස කරන්නත් ඕනේ. ඉගෙන ගන්න ඕනේ. ඒ කියන්නේ අපි පොත්පත් වලින්, ඒ වගේම අහලා දැකලා ඉගෙන ගන්න දේ අපි තුලින් අවබෝධ කරගන්න ඕනේ. ඒක තමයි ස්ව අධ්‍යයනය. එහෙම නැත්නම් ස්වාධ්‍යය. ඊශ්වර පණිදාන. ඒ කියන්නේ අපි මේ ජීවත්වන අපිවට සබා දහමට අවනත වෙන්න ඕනේ. දැන් කිසියම් කෙනෙක් ඒ කරුණු 10 ගැන සැලකිලිමත් වෙනකොට වැඩි දියුණු වෙන්නේ යහපත් සමාජ සම්බන්ධතා. නියාම පුරුදු කරනකොට මට මාවම ප්‍රිය කෙනෙක් බවට පත් වෙනවා. යාම පුරුදු කරනකොට මම සමාජයට ප්‍රියමනාප පුද්ගලයෙක් වෙනවා. ඉතින් ඔය වගේ ගොඩාක් දේවල් තියෙනවා යෝග කිරීමෙන් අපට ලැබෙන අමතර වාසි.
සමන්ත, මේ ළඟට මම දැනගන්න කැමති මේ යෝග පුහුණු වෙන්න පුළුවන් කාටද?
දැන් ඕනම කෙනෙක්ට යෝග කරන්න බැරි නැහැ. හැබැයි හැමෝටම හැමදේම ගැලපෙන්නේ නැහැ. නිදර්ශනක් හැටියට කුඩා දරුවන්ට ගැඹුරු දාර්ශනික ප්‍රවේශයකින් පන්තියක් කරන්න බෑ. ඒ වගේම දැන් හිතමු අපි තරුණ වයසේ ඉන්න අයට පන්තියක් කරනවා කියලා. එතකොට ඒගොල්ලගේ මානසිකත්වයේ තේරුම් අරගෙන තමයි ඒ අයත් එක්ක කටයුතු කරන්න ඕනේ. මැදි වයසේ අයත් එක්ක තව විදියක්, වැඩිහිටියන් එක්ක වෙනම විදියක්. තවත් දෙයක් තමයි විශේෂ අවස්ථා ගැනත් සැලකිලිමත් වෙන්න ඕනේ. ඒ කියන්නේ දරුවෙක් බලාපොරොත්තු වෙන මවක් නම් නොකළ යුතු යෝගාසන තියෙනවා. ඒ වගේම කිසියම් රෝගයකින් සුව වෙනකොට අපි ඒ වෙන ප්‍රවේශ වෙන්න ඕනේ වෙනත්ම විදිහකට. ඕනම කෙනෙක්ට යෝග කරන්න පුළුවන්. හැබැයි අපේ තත්ත්වය ගැන අවධානයෙන් පසු වෙන්න ඕනේ. අපේ වයස, අපේ ලෙඩ රෝග, ඒ වගේ දේවල් ගැන.
ඔව්, ඒ පිළිතුරත් සමගම මම ඔබෙන් දැනගන්න කැමති මේ යෝගා පුහුණුව සඳහා යම්කිසි බාධාවන් වගේම යෝගා පුහුණුවෙන් යම්කිසි අතුරු ආබාධ වැනි තත්ත්වයන් ඇතිවීමක් තිබෙනවද?
අතුරු ආබාධ ගැන මුලින්ම කිව්වොත් අතුරු ආබාධ හැදෙන්න තියෙන හැකියාව හරිම අඩුයි නිසි ගුරුවරයෙක් යටතේ පුහුණුව ලැබුවොත්. මොකද ඒගොල්ලෝ නියම අධ්‍යාපනයන් ලැබලා කරන නිසා. දැන් අනිත් පැත්ත ගත්තොත් එහෙම දැන් අධිරුධිරණ පීඩනය, එහෙම නැත්නම් අඩු රුධිර පීඩනය තියෙන කෙනෙක් නොකළ යුතු ආසන තියෙනවා. මොකක් හරි කායික ආබාධයක් තියෙනවා නම් එවැනි කෙනෙක් පන්තියට සහභාගි වෙන්න කලින් ඒ ගැන සුදුසුකම් තියෙන ගුරුවරයෙක්ගෙන් උපදෙස් ගන්නම ඕනේ. මානසික ගැටලු ගත්තාම ඒක ලොකු පරාසයක්. සමහරවිට මානසික ගැටලු තිබුණත් එයාලා සාමාන්‍ය ජීවිතේ කටයුතු සාමාන්‍ය විදිහට කරගෙන යනවා. දැන් යෝග කරනකොට හිත තැම්පත් වෙනවා. ඒ කියන්නේ ඇතම් මානසික ගැටලු තියෙන අයට ඒ හිත තැම්පත් වීම දරා ගන්න අමාරු වෙන්නත් පුළුවන්. තවත් අයට තියෙන ප්‍රශ්නයක් තමයි හිත සංසුන් කරගන්න බැරිකම. ඉතින් ඒ අයත් එක්ක කටයුතු කරන්න වෙන්නේ වෙන වෙන විදිහට. ඉතින් ඔන්න ඔය වගේ අවස්ථාවල අපිට විවිධ උපක්‍රම භාවිතා කරන්න සිදු වෙනවා. මොකද යෝග කියලා කියන්නේ මහ විශාල විෂයක්. එක ක්‍රමයක් හරි ගියේ නැත්නම් තව ඕන තරම් ක්‍රම තියෙනවා අත්හදා බලන්න පුළුවන්. අපි කියන නාද යෝග, යින් යෝග වගේ, වින්‍යාස යෝග වගේ විවිධ ක්‍රම තියෙනවා. එක්කෙනෙක්ට එක ක්‍රමයක් හරි ගියේ නැත්නම් වෙන ක්‍රමයකින් එයාට යම්කිසි පහසුවක්, ඒ කියන්නේ යෝග අභ්‍යාස කරන්න පුළුවන්. තව දෙයක් කියන්න ඕනේ. ලෙඩ රෝග හොඳ කරගන්න අදහසින් නම් යෝග පුහුණුව කිරීම මම පුද්ගලිකව අනුමත කරන්නේ නැහැ. කිසියම් අසනීපයක් තියෙනවා නම් කායික හෝ මානසිකව ඊට අදාළ වෛද්‍ය උපදෙස් ගන්න අමතක කරන්න එපා. යෝග ජීවිතයේ විනෝදාංශයක්, එහෙම නැත්නම් අංගයක් කරගන්න, පුරුද්දක් කරගන්න. ඒ අතරම හැදෑරීමක් කරන්න.
ජාත්‍යන්තර යෝගා දිනය සනිටුහන් කරමින් අපි අද දවසේ කතාබහ කරමින් සිටියේ යෝගාවල ඇති සෞඛ්‍ය ප්‍රතිලාභ කුමක්ද කියන කාරණය සම්බන්ධ. මේ වැදගත් සාකච්ඡාවට අප සමග සම්බන්ධ වුණේ මෙල්බර්න් සිට යෝග ආස්ට්‍රේලියාවේ ලියාපදිංචි යෝග ගුරුවරයෙකු ලෙස මෙන්ම යෝග උපදේශකවරයෙකු ලෙස කටයුතු කරන සාමන්ත තැන්නගේ මහතා. ඔබතුමාට බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා මේ වැදගත් කරුණු කාරණා SBS සිංහල ගුවන් විදුලි සේවය සමගින් බෙදා හදා ගැනීම සම්බන්ධව.
බොහොම ස්තුතියි අතිනි මේ සම්බන්ධව මම සම්බන්ධ කරගත්තට.
මේ වගේ තවත් තොරතුරු දැනගන්න කැමතිද? එහෙමනම් Apple Podcast, Google Podcast, Spotify හෝ ඔබගේ podcast ලබා ගන්න ඕනෑම මාධ්‍යකින් අපට සවන් දෙය හැකේ.